රෝම නමවැනි පරිච්ඡේදය. මම කිතුනුවෙකු වශයෙන් සත්‍යය පවසමි. මෙය මුසාවක් නොවේ. ඒ බවට ශුද්ධාත්මයන් වහන්සේ තුල මාගේ හෘදේ සාක්ෂිය සහතික කරයි. මා තුල බලවත් ශෝකයක්ද හදවතෙහි නිරන්තර වේදනාවක්ද ඇත. මාගේ ලේ නෑයන් වූ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී ශාප ලද්දෙකු වීමට හැකිනම් ඊට වුවත් මම කැමති වෙමි. ඔහු ඊශ්‍රායෙල්වරුය, දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේය. ගිවිසුම් හා ව්‍යවස්ථාවද දේව සේවය හා පොරොන්දුද ඔවුන් සතුය. ඔවුන් ජාතියේ පීතෘවරුන්ගේ පෙළපතට අයිතිය. මනුෂ්‍යයෙකු ලෙස ක්‍රිස්තුන් වහන්සේ උපන්නේ එම පෙළපතෙහිමය. මුළු විශ්වයට අධිපති වූ දෙවියන් වහන්සේට සදහටම ප්‍රශංසා වේවා. ආමෙන්. එහෙත් දෙවියන් වහන්සේගේ පොරොන්දුව නිරර්ථක වූවා නොවේ. මන්ද ඊශ්‍රායෙල් පෙළපතෙන් පැවතෙන සියල්ලෝම තෝරාගත් සෙනඟ නොවේති. එමෙන්ම ආබ්‍රහම්ගෙන් පැවතෙන සියල්ලෝම ඒ නිසාම ඔහුගේ දරුවෝ නොවේති. කෙසේ වෙතත්
ඔබට පෙළපත ලැබෙන්නේ ඊසාක්ගෙන්ය.
යී ලියා ඇත. ඉන් අදහස් කරනුයේ ස්වාභාවික ලෙස උපන් දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවත්, ආබ්‍රහම්ගේ පෙළපත වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දු අනුව උපන් දරුවන් බවත්ය. ඒ පොරොන්දුව නම්,
නියමිත කාලයේදී මම එන්නෙමි, එවිට සාරාට පුතෙකු ලැබෙනු ඇත
යනුයි. එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් එකම පියෙක් විය. එහෙත් ඔවුන් උපදින්න කලින් යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර වැඩිමලා බාලයාට සේවය කරනු ඇතැයි ඇයට කියන ලදී. එසේ කියන ලද්දේ දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස මනුෂ්‍යයාගේ ක්‍රියාමත රඳා නැති බව ස්ථිරවන පිණිසය.
මම ජාකොබ්ට ප්‍රේම කෙලෙමි, ඒසව්ට ද්වේෂ කෙලෙමි.
යී ලියා තිබෙන්නේත් ඒ නිසාය. එසේනම් අපි කුමක් නිගමනය කරමුද? දෙවියන් වහන්සේගේ තීන්දුව අසාධාරණද? කොහෙත්ම නැත. මන්ද
මම දයාව දක්වන්නට කැමති අයට දයාව දක්වන්නෙමි, අනුකම්පාව දක්වන්නට කැමති අයට අනුකම්පාව දක්වන්නෙමි.
යී උන්වහන්සේ මෝසෙස්ට වදාළසීක. එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිටවත්, ශ්‍රමය පිටවත් නොව දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිටය. මන්ද
මා නුඹ පත් කෙලේ, හුදෙක් නුඹ කරන කොටගෙන මාගේ බලය පා, මාගේ නාමය ලෝපුරා ප්‍රකාශ කරන පිණිසය.
යී ශුද්ධ ලියවිල්ලෙහි පාරාවෝට කියා ඇත. මෙසේ සිය කැමැත්ත අනුව උන්වහන්සේ ඇතැමෙකුට දයාව දක්වන සේක, ඇතැමෙකුගේ සිත් දැඩි කරන සේක. උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව සිටීමට කිසිවකුට නොහැකි නම්, උන්වහන්සේ තවමත් මිනිසාට දොස් නගන්නේ මන්දැයි ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත. අනේ, ඇත්තටම මිනිසකු වන ඔබ දෙවියන් වහන්සේ සමග එකට එක කීමට තරම් කවරෙක්ද? මා මෙසේ තැනුවේ මන්දැයි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද්ද? එක මැටි පිඩකින් එක බඳුනක් ඉස්තරම් ලෙසත්, අනික සාමාන්‍ය භාවිතය පිණිසත් තැනීමට කුම්භකාරයාට බලයක් නැද්ද? දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේ එසේමය. උන්වහන්සේ සිය උදහස පෙන්වන්නටද, සිය බලය ප්‍රකාශ කරන්නටද කැමති වූසේක. නමුත් විනාශයට නියම වූ, උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූසේක. තවද උන්වහන්සේගේ මහිමය ලැබීම පිණිස කලින් තමන් වහන්සේ සූදානම් කළ දයාව ලැබිය යුතු අය වූ ජුදෙවරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන්ද කැඳවන ලද අප කෙරෙහි තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්නට උන්වහන්සේ කැමති වූසේක. උන්වහන්සේ ඒ බව හොසියාගේ පොතේ මෙසේ කියා ඇත.
මාගේ සෙනගව නොසිටි අයට මාගේ සෙනගය කියාත්, මා ප්‍රිය නොකළ ජාතියකට මාගේ ප්‍රියාවය කියාත්, ඔබ මාගේ සෙනග නොවෙති ඔවුන්ට කියා ඇති තැන ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය කියාත් කියනු ලබන්නහුය.
තවද යෙසායා ඊශ්‍රායෙල් ගැන ප්‍රකාශයක් කරමින්,
ඊශ්‍රායෙල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලිමෙන් උවද ගැලවෙන්නේ ස්වල්ප දිනෙක පමණකි. මන්ද ස්වාමින් වහන්සේ සිය අදහස අප්‍රමාදව හා තීරණාත්මක ලෙස මිහිපිට ඉටු කරන සීකයි
යි කියයි. කලිනුත් යෙසායා මෙසේ පවසා ඇත.
සෞබැලති ස්වාමින් වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළ සේක් නම් අපට වන්නේ සොදමට වූ දේමය, ගොමොරාවට වූ දේමය.
එසේනම් අපි කුමක් කියමුද? දේව සබඳතාව නොසොයා සිටි විජාතීහු, එවැනි දේව සබඳතාවට එනම් ඇදහිල්ලේ ප්‍රතිඵලය වන දේව සබඳතාවට පැමිණියහ. එහෙත් නීතිය අනුව දේව සබඳතාව සොයාගිය ඊශ්‍රායෙල් සෙනඟ නීත්‍යානුකූල දේව සබඳතාවට නොපැමිණියහ. එසේ වූයේ ඔවුන් එය ඇදහිල්ලේ මාර්ගයෙන් නොව ක්‍රියාමාර්ගයෙන් සෙවූ බැවිනි. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත.
සෙනඟ පැකිලී වැටෙන පිණිස ගලක්ද, ඔවුන්ට බාධා වන පිණිස පර්වතයක්ද සියොනෙහි තබමි. ඔවුහු ඒ පැකිලීම් ගලෙහි ගැටි වැටුණෝය. උන්වහන්සේ කෙරෙහි අදහගන්නා අය කිසිසේත් ලැජ්ජාවට නොපැමිණෙති.